බුදුරජාණන් වහන්සේ දවසක් මියපොත් තුලට පස්තිකක් අරගෙන දෙන්නලා වික්ෂු පිළිසෙන් අහනවා මහණෙනි මගේ මේ නියපොත් තුලට පස්තික වැඩිද එහෙම නැත්නම් මහා පොළේ පස්තික වැඩිද කියලා. බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා ස්වාමීන් වහන්සේ මේ උපමා දෙක සංසන්දනය කරන්නට බැරි තරම් දෙයක්. පොළොවේ පස් කියන විශාල ප්‍රමාණයක් නියපොත් තුලට ඉතා පස්සුළු ප්‍රමාණයක් කියන එක තාම අල්පයි. බුදුරජාණන් වහන්සේ උපමා පෙන්වලා කිව්වා මහණෙනි මේ නියපොත් තුලට ගත්තු පස්තික යම්සේ කුඩාද පොඩි සුළු ප්‍රමාණයක්ද ඒ වගේම තමයි මේ මනුෂ්‍ය ලෝකයෙන් මැරුණට පස්සේ නැවත මිනිසෙක් වන්නේ මේ නියපොත් තුලට ගත්තු පස්තික තරම් ඉතාම සුළු දෙනෙක් පමණයි. සුගතියක උපදින්න එච්චර දෙනෙක් මේ මහා පොළොවේ පස්සන්තා පරිද ඒතා පේසක් දුගතිගාමී වෙනව මිනිස් ලෝකයෙන් මැරී ගියාට පස්සේ. මේ අතිශෝක්තියක් වශයෙන් බුදුහාම ලෝකයේ ප්‍රකාශවන්නේ සත්‍ය වශයෙන්ම සිදුවන දෙයක්. මම නම් මේක සත්‍යයක් හේ එලෙසින්ම සිදුවෙන බව දන්නා. මොකද මම දැන් මැරිච්ච මිනිස්සු දන්නවා සියගනම් ඒ සෑම කෙනෙක්ම ප්‍රේතෝ වගේ ඥාන නරකාත්ම වල තමයි ඉතිරෙන්නේ. එක් කෙනෙක් වන්නේ. හේද සීයක් මේ කෙනෙක් වන්නේ. එතකොට මේ පොත්වල කියන කතාව හේද සීගෙම නිවැරදි කතාවක් සත්‍ය කතාවක්. ඒ වගේම උන්වහන්සේ ඔගේ අනිත් පැත්තට කියනවා දුගතියකට යම්කිසි සත්‍යයක් ගියානම් එනව මහණෙනි. ඒ දුගතියෙන් මිදලා නැවත සුගතියක උපදින්න නැවත මනුෂ්‍ය ලෝකෙ උපදින්න යන දෙදෙන්නේ. මෙන්න මේ නියපොත්ත දුගතක පස්තික වගේ තා සුළු ප්‍රමාණයක්. මනුෂ්‍ය ලෝකේ මිනිස්සෙකුට නරණයෙන් පස්සේ සුගතියකට උපදින්නට ලැබෙන්නේ තා නියපොත්ත දුගතක පස්තික තරම් ඉතාම සුළු ප්‍රමාණයක් නම් මේ මනස උසස් මිනිසුන් දෙහෙම සිදුවෙනව නම් ඔය තිරිසංගත සත්‍යෝ ප්‍රේතෝ වැනි දුගති වල ඉපදෙන සත්‍යයන්ට කවදා සුගතියක ඉපදෙන්න ලැබෙයිද කියන කාරණාව මෙය තේරුම් ගන්නට. එතකොට මේකේ තියෙන අවධානම තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ බොහෝ දෙනෙක් කල්පනා කරනවා අපි මනුස්සයන් වශයෙන් ඉපදලා ඉන්නවා දැන් හොඳට කාලා දීලා මෙයාලු පාඩු නැතුව සැප සම්පත් සහිතව සුවසේ වාසය කරනවා. ඉතින් මේක තමයි ලොකුම ජීවිතේ. නමුත් අද කොයිතරම් සැප සම්පත් ඉඳගෙන හිටියත් හිත වෙනකොට නැන්ලා ගිහිල්ලා පිළිතේක් වෙන්නද පුළුවන් නම් නැත්තම් තිරසංගත සත්‍යයක් වෙන්නද පුළුවන් නම් අපායක දෙන්නද පුළුවන් නම් අද මේ තියෙන දේවල් වලින් එදාට අපට ඇති බලක් නැහැ ප්‍රයෝජනයක් නැහැ. ඒවම සමහර විට අද තියෙන දේපලාදීම සමහර විට අපි දුගතියට ඇද දැමීමට ප්‍රේත ලෝකවලට ඇද දැමීමට හේතුන කරුණු වන්නද පුළුවන්. මේ මැරෙන වෙලාවේදී අපේ සිත ක්‍රියාත්මක වන්නේ එක්තරා න්‍යාම ධර්මයකට අනුකූලව. ඒ කියන්නේ ලෝකයේ තියෙනවා ඒ විදිහටම පවතින ධර්මතාවයන් වෙනත් විදිහකට සිදුවන්නේ. ඒකට කියන්නේ න්‍යාම ධර්ම කියලා. ඔය කම්ම න්‍යාම, චිත්ත න්‍යාම, එක්ක න්‍යාම, දේජ න්‍යාම වගේ න්‍යාම ධර්ම තියෙනවා. එතකොට දැන් උදාහරණයක් වශයෙන් අත කතා කරොත් එහෙම මේ ඉස්සර රබර් ගස් කියනවා. මේ රබර් ගස් වල පොළ හැමමත් පෙබරවාරි මාසෙම වැඩෙනවා. නැතිනම් ඒ කියන්නේ මෞර්යබලක දෙපාරක් රැටෙනවා. ඒක මේ ලංකාවේ තියෙන සෑම රබර් ගහකටම සිදුවන දෙයක්. ඒක බීජ නියාමයක්. ඒ රබර් ගහ හදපු ඇටය බීජ නිසා සිදුවන නියාම ධර්මයක්. ඒකෙන්ම සිදුවෙනවා. කවුරු කරනවා නෙවෙයි. ඒක වළක්වන්නටත් බෑ. අන්න ඒ වගේම මරණ මොහොතේ කර්ම වෙන නියාමයක් තියෙනවා. මේකට කියනවා කර්ම නියාමය කියලා. මේ කර්ම නියාමයේ දනුව මරණ මොහොතේ කර්ම කෙරෙහි මනසට සිහිපත් කරන්නේ මේ ඕඩර් අනුපිළිවෙල. ඒ කියන්නේ ගර්භ කර්මයක් කරලා තියෙනවා නම් ඒක ඉස්සෙල්ලා මෙනවා මරණ මොහොතේ. ගර්භ කර්ම කියන්නේ ප්‍රබල පරපතල කර්ම කියන්නේ. ඔය අපුසල දෙයෙන් කතා කරනවා නම් මේ දන්නවා පංචානන්තරේ පාප කර්ම වන්නේ එකක් වලින් ආයේ කොච්චර කොසල් කර කර හිටියත් වෙන මොනවා කර කර හිටියත් හරියන්නේ නැහැ. මරණ මොහොතේ ඒකමයි එන්නේ. ඒ වගේම යම් කෙනෙක් ධ්‍යාන සිතක් උපදවලා ඒක පිළිගන්නේ නැතුව තියාගෙන හිටියනම් එහෙම මරණ මොහොතේ ඒකමයි මරණ මොහොතේදී ඉදිරියේ තෙන්නේ ගර්භ සම්ණයක් වශයෙන් මාර්ගඵලයක් ලබා දෙනා නම් ඒ මාර්ගඵල ලැබීමට ඔන්න මෙන්න කියන අවස්ථාවේදී සංස්කාරයන් නුවණින් විමසීම සහ බැලුව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම ආදී වශයෙන් මෙවැනි කර්මයක් හේත වශයෙන්ම මරණ මොහොතේදී එන්නට පුළුවන්. ඒක ගරුක සම්ම වශයෙන් සැලකෙන. මේ ගරුක සම්ම බොහෝ සත්‍යයන් නැදෙන්නේ. එතකොට ගරුක කර්ම නැත්නම් ආසන්න කර්මයි මරණ මොහොතේදී එන කර්ම නියාමයි. ඒ කියන්නේ කර්ම නියාමයට අනුව ඊළඟට එන්නේ ආසන්න කර්ම. ආසන්න කර්ම කියන්නේ මැරෙන්න ඔන්න මෙන්න කියන අවස්ථාවේදී කෙනෙක් කරන දෙයක්, කියන දෙයක්, හිතන දෙයක්. යම් දෙයක් කර කර ඉන්නවා, කේ කියා ඉන්නවා, සිත සිතා ඉන්නවා. මේ වැනි අවස්ථාවකදී මරණයට පත් වෙනකොට ඒ මරණයට පත් වෙන අවස්ථාවේදී ඒ සිදු කළේ කායික වාචික මානසික ක්‍රියා ඔක්කොම ආසන්න කර්ම වශයෙන් සැලකෙන. එතකොට මේ ආසන්න කර්ම අපි මොනවා කර කර ඉඳීද මැරෙයිද මොනවා හිත හිතා ඉඳීද මැරෙයිද කියලා කියන්න දෙන්නේ. සමහරට ලෝභයෙන් සිටින විට සමහර ද්වේෂයෙන් සිටින විට සමහර මොනවා හරි ඒ විදිහට මැරෙන මොහොතේ ආසන්න කර්ම වෙන්න පුළුවන්. මට මේ පොලිසියේ නැක්ෂා උසස් තෙල ධාරි මහත්මයෙක් මට කිව්වා එයා මේ ස්විමින් පූල් එකට ගියාට පස්සේ මුගතරයේ ගිලෙන්නට ගියාලු ගිලෙන්න යනකොටම මේ හඳ තේනවා වගේ එයාගේ පුතාගේ මූණ දැස්සනේ වුණා ඒක. එයා ඉතින් බේකාරගෙන ගියා. ඉතින් එයා කියනවා ජීවිතේක පුතාගෙන ආදරයක් තිබුණෙත් නැහැ, හැඟීමක් තිබුණෙත් නැහැ. නමුත් මේ වෙලාවේ මම මැරෙයි කියලා හිතනකොටම පුතාගේ මූණ දැස්සනේ වෙලා ඒක ගැන හිතුවේ ආවයි කියලා. ඒ විලාගේ පුද්දල මරුණ නැත් වශයෙන්ම රෝගයෙන් මැරෙන්නේ බැදීනේ මැරෙන්නේ ප්‍රේත ලෝකයේ දුකටේ උපදින. ඒ මනුස්සය මැරුණේ මෙවැනි එකක් කතාවක් කියන්නේ අපි මැරෙන වෙලාවේ මොන විදිහට අපේ සිත ක්‍රියාත්මක වේද කියන එක කියන්නට අත්‍ය වෙලා කියන්නට සාහිතක වෙලා කියන්නට හැකියකමක් නැහැ. ඕන හේතක් වෙන්නද පුළුවන්. ඉතින් ඒක හරියේ බාහනක තත්ත්වයක්. මේ ගරුකම ආසන්න කර්ම නැත්තම් ආකින්න කර්ම වශයෙන් කලකන කර්ම තම මරණ මොහොතේ ඉදිරියට එන. ආකින්න කර්මය කියන්නේ දෙද්දා ජීවිතේ කරන පොඩුද වෙන පරිභාවිත කරන පරිචිත වෙන තියෙන කර්ම ධර්මයක්. ඉතින් මේ ලෝකයේ සාමාන්‍ය සත්ත්වයේ දෙද්දා ජීවිතේ මොනවද නිතන්තයෙන් කරලා තියෙන්නේ, පුරුදු කරලා තියෙන්නේ, පුහුණු කරලා තියෙන්නේ කියලා කල්පනා කරන. උදේ ඉඳලා කෑ වෙන කම්ම ලෞකික දේවල් වලම ලෞකික සැප සම්පත් පිළිබඳව සමන්ගේ පිළිබඳව දෝදරුවන් පිළිබඳව ගේදර ඉඩකඩම් ව්‍යාපාර ආදී විවිධ දේවල් වල ගැනම සිත සිතා සිත සිතා පුරුදු වෙලා පුහුණු වෙලා තියෙන ජීවිත කාලයක් තිස්සේ. ඉතින් මේ පුරුදු වෙච්ච දේ අර ගරුකාසන්න කර්ම නැත්තම් මරණ මොහොතේ ඉතිරිය දෙනවා. මේක නිසා තමයි මේ පොත්වල ගත්තු පස්තික වගේ සුළු පිළිසම් දුගතිය මේ සුගතියකට යන්නේ කියලා බුදුහාමුදුරු පෙන්නුම් කළේ. නැවුණාට පස්සේ එතකොට ඒක නිසා මේ ආකින්න කර්ම කියන එක ඉතාම වැදගත් වෙනවා. එම නිසාම මේ අය ලෞකික දේවල් වලම පැටලෙන්නේ නැතුව ධර්මස්තුරට හෝ මේ සංසාර දුකෙන් මිදීමට අවශ්‍ය කුසල ධර්මයන් ආකින්න කර්ම වශයෙන් පුරුදු පුහුණු කරනවා. ඒ කියන්නේ හැමදාම මේවා කරලා කරලා ඒවා පරිභාවිත වූ පරිචිත වූ නැත්නම් පුරුදු කරපු පුහුණු කරපු කර්ම බාට පත් කරගන්නවා. ඒ වෙනුවෙන් ටිකක් හරි සැනසෙන්නත් පුළුවන්. අපිට මේ මරණ මොහොතේ මෙවැනි කර්මයක් පත්තේ කියලා. ඔය එකක්වත් නාවත් තියෙන කර්ම නියාමයේ තමයි සංසාරයේ පුරා කනලද කවුරු දෙයක් හෝ ඉදිරියට එන්න පුළුවන්. දැන් අපිට කායික භූතාත්මයක් ගැන තැනකදී කතා කළා. ඒක කය ගහනවා කටින් ලේ පෙන්නනයි කියලා බල කතා කරනකොට හාමුදුරුවෝ කෙනෙක් යම්මතින් අපි කතා කරනකොට ඒ භූතාත්ම ගැන තැනදී එයා කියනවා ඉස්සර කරලාලු මේ ඉනා බෙහෙතක් ලිය කරලා දුන්නලු බොන්නට කෙනෙකුට. ඒ දීපු එක සිහි වෙලා මම මේ විදිහට ඉපදුනා මගේ කටේ දෙපැත්තෙන් නිරන්තරයෙන් දෙය ගන්නවා කියලා කියනවා. ඒක මේ කවදා කරපු එකක්ද දන්නේ නැහැ. නමුත් අර ඕනම අවස්ථාවකදී ඒ වගේ කර්මයක් ඉදිරිපත් කරන්න පුළුවන් නැරෙන මොහොතේ මේ කතාව මා කියන්නේ නැහැ. අපි මේ දැනට මනුෂ්‍යයන් වශයෙන් අනුපසන සහිත සියලුම දේවල් සහිත කිතියක් මරණ මොහොතේ තමන්ගේ සිත කොයි විදිහට ක්‍රියාත්මක වෙයිද කියලා කාටවත් සාතික කරලා කියන්නට බැරි නිසා මරණයෙන් පස්සේ කොයි ලෝකෙ උපදීද කියලා කවුද දන්නේ. බොහෝ විට 99.999%ක්ම කිව්වත් නිවැරදියි. දුගති වලට යන්න තමයි පාර කපාගෙන සිටින්නේ. ඒ පැත්තට බර වෙලයි සිටින්නේ. ගහක් දර වෙලා තියෙනවා නම් යම් කිසි පැත්තට ඒක වැටෙනවා නම් බොහෝ විට ඇදෙන්නේ බර වෙච්ච පැත්ත. ඒ වගේ ලෝක සත්‍යව බර වෙලා තියෙන මේ පැත්තට නැඹිලා තියෙන නැඹුරු වෙලා තියෙන. ඒක නිසා මේ අය කල්පනා කරන්නට ඕන මේක මහා අවධානම් සත්‍යයක්. අපි අද මෙන්න මේ කියලා හිත වෙනකොට මෙල්ලගින්න දුගතියක ඉපදුනත් එහෙම කවුද අපිට සිහිතට වෙන්නේ එන්නේ වෙන්නේ ඉන්නේ කවුද අපිට සංසාර දුකින් ගැලවෙන්නට ලැබෙන්නේ කියන කරුණ තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන මේ සංසාර දුකෙන් මිදෙන්න ඕන කියන කාරණාව අවබෝධ කරගලා තියෙන්නේ. මේ විදිහට එකාකකින් අපි අවධානන් ප්‍රත්‍යක සිටින බව තේරුම් ගන්න ඕනේ. අනෙක් අතින් තේරුම් ගන්න ඕන අපි සංසාරේ පුරා අනන්ත අප්‍රමාණ දුක් විඳලා 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 මේ ඇවිල්ලා තියෙනවා. කෙල්ලවරක් නැති දුක් සතර අපාය බුදුරජාණන් වහන්සේ දක්ව එක් අවස්ථාවකදී මහණෙනි උඹලා ඌරේ